ගරු කබීර් අසීම් මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 40ක කාලයක් ලැබෙනවා.
ස්තුතියි ගරු මූලාස්න මන්ත්‍රීතුමනි. ගෝලීය මට්ටම ගත්තම අද රටවල් විශාල ප්‍රමාණයක් ණය අර්බුදයට හිරවෙලා ඉන්න අවස්ථාවක්. ශ්‍රී ලංකාවත් ඒ රටවල් අතරින් එකක්. 2022 අපේ රට බංකොලොත් භාවයට පත් වුණා. හැබැයි එයින් පසුව මම දකිනවා අද අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමායි ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවයි වාසනාවන්තයි. එක පැත්තකින් මං එහෙම කියන්න හේතුව ඇයි, 2022 අපි බංකොලොත් වෙච්ච අවධියේ සහ 2024 ඔක්ටෝබර් මාසේ ජනතා විමුක්ති පෙරමුණ මේ රට බාර ගන්නකොට ලොකු වෙනසක් ඇති වෙලා තිබුණා. විදේශ 2022 විදේශ සංචිතය අපි ගත්තම 2022 බිඳුවට වැටිලා තිබුණා. ඍණාගයකට ගිහිල්ලා තිබුණා. විදේශ සංචිතය 2024 ඔක්ටෝබර් මාසය වෙනකොට මේ ආණ්ඩුව මේ රට බාර ගන්නකොට විදේශ සංචිතය ඩොලර් බිලියන 6.1කට වැඩි වෙලා තිබුණා. උද්ධමනය ගන්න උද්ධමනය 70%කට වැඩි වෙලා තිබුණා 2022. ආහාර උද්ධමනය 98%කට වැඩි වෙලා තිබුණා. හැබැයි උද්ධමනය ඔක්ටෝබර් මාසයේ 2024 වෙනකොට මේ ආණ්ඩුව බාර ගන්නකොට 2%කට අඩු වෙලා තිබුණා. දැන් වාසනාවන්තයිනේ. රාජ්‍ය ආදායම දළදේශ නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හැටියට 2022 7%, එච්චර අඩු වෙලා තිබුණා. හැබැයි අද රාජ්‍ය ආදායම ඔක්ටෝබර් මාසයේ ඔයාලා බාර ගන්නකොට 12%මාර පැනලා තිබුණේ. පොලිය අනුපාතය ගත්තම එදා 2022 පොලිය අනුපාතය 36% දක්වා වැඩි වෙලා තිබුණා. ඒ පොලිය අනුපාතය ඔබ බාර ගන්නකොට 10%ට අඩු වෙලා තිබුණා ඔක්ටෝබර් මාසයේ 2024. ඒ අනුව ඔබ බොහොම වාසනාවන්තයි. මේ රටේ ඔබ බාර ගන්නකොට හැම ආර්ථික දර්ශකයක්ම ධනාත්මක පැත්තට හැරිලා තිබුණේ. හැබැයි මේ දර්ශක ධනාත්මක කරන්න ලොකු කණ්ඩායමක් මේකට කැප වුණා. තමන් පීඩනයට පත් වුණා. විශාල කැපවීමක් කරා. මොකද පොළවේ බලනකොට පොළවේ තිබුණු තත්ත්වය වෙනස්. ඒ තත්ත්වය තාම තියෙනවා. මොකද ඒ වෙනස් තත්ත්වය අපි දැනගන්න ඕනේ. එකක් තමයි මේ රටේ අර පහළ ඉන්න මිනිස්සු. ඔවුන් මේකට කරපු කැපවීම සහ දායකත්වය. එක පැත්තකින් දරිද්‍රතාවය සහ දරිද්‍රතා රේඛාවට පහළ ඉන්න පවුල් ප්‍රමාණය ගත්තම 45%කින් මේ කාල පරිච්ඡේදය තුළ ඒක වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ 2022න් පසුව. ඒ වගේම වේලක් කරන පවුල් ප්‍රමාණය වර්ධනය වෙලා තියෙනවා. තව පැත්තකින් මැදපන්තිය ගත්තම මැදපන්තිය කියන්නේ ඔවුන් තමයි hidden poor කියලා කියන්නේ. සැඟවුණු දුප්පත් අය. මොකද ඔවුන්ට අර අර්බුදයත් එක්ක බංකලොත් භාවයට සිද්ධ වුණාට පසුව අපේ ලයිට් බිල වැඩි වුණා, ගෑස් වැඩි වුණා, තෙල් වැඩි වුණා, පොලිය අනුපාතය වැඩි වුණා, වෑන් ආයතනයකට ගෙවන ගාණ වැඩි වුණා. ඔවුන්ගේ සීමිත පඩියත් එක්ක ඒකට ඔරොත්තු දෙන්න බැරි වෙන පිරිසක් හැටියට විශාල පීඩනයකට ලක් වෙච්ච ඒවා, ඒක ඇතුලේ හිටිය රාජ්‍ය සේවකයන්, ඒ වගේම පෞද්ගලික අංශයේ විධායක නිලධාරීන්ලා, විවිධ ශේෂ්ඨයේ ඉන්න මේ මැද පන්තියේ ජනතාව. ඒ වගේම මේ පීඩනයට පත්වෙච්ච මේ කැපවීම කර මේ රටේ මේ ආර්ථික දර්ශක ටික හදන්න කැපවෙච්ච තව කොටසක් ඉන්නවා. කුඩා සහ මධ්‍යම පරිමාණයේ කර්මාන්තකරුවන්. ඔවුන්ගේ කර්මාන්ත කඩාගෙන වැටෙනවා. මොකද ඔවුන්ගේ අක්‍රීය ණය වැඩි වුණා. ක්‍රිබ් එකට ගිය ප්‍රමාණය වැඩි වුණා. පරාටේ නීතිය ක්‍රියාත්මක කරන ප්‍රමාණය වැඩි වුණා. ඔවුන්ගේත් පොලිය 36%ට වැඩි වුණා. ඔවුන්ට ණයක් ගන්න බැරි වුණා. අමුද්‍රව්‍ය මිල වැඩි වුණා. වෙළඳ පොළ නැති වුණා. ඒ ඇතුළට ආව අවිධිමත් අංශය, ස්වයං රැකියා කරන, ඒ වගේම පුද්ගලික අංශය වැඩ කරන සමස්ත ජනතාවම ඔවුන් කැපවීමක් කරලා තමයි මේ රට මේ ආර්ථික දර්ශක ටික පරිවර්ධනය කරන්නට විශාල කැපවීමක් කරලා තියෙන්නේ. දැන් JVP ආණ්ඩුව මැතිවරණයේදී කිව්වා මේ පොළොවේ තියෙන අසාමාන්‍ය තත්ත්වය, මේ අසාමාන්‍ය බර එක කණ්ඩායමකට සාමාන්‍ය මිනිස්සුන්ට අය කරන මේ බද්ද, ඔවුන් කරන කැපවීම ඒක නිවැරදි කරලා සාමාන්‍ය කරලා එයි ඒ සමබර තත්ත්වයක් ඇති කරන්නට ඔබ පොරොන්දු වුණා. සමාජයේ වරප්‍රසාදලත් කොටසක් නිදාසේ ඉන්නවා. ඔවුන් බදු ගෙවන්නේ නැහැ. ඔවුන් වරප්‍රසාදලත් බලවතුන් හැටියට ඔවුන්ටත් ඒ වැඩ කරන ජනතාවට විතරක් අය කරන ඒ බර හැමෝටම සමාන්තර කරන්නට කටයුතු කරනවා කියන එක ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුව පොරොන්දු වුණා. දැන් ඒ වෙනස කරන්න ඔබතුමාලා පොරොන්දු වුණේ, ඒ වෙනස කරන්න නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගිවිසුම සංශෝධනය කරන්න, ඒක ඒ වගේම ණය ආපෝගේමේ ප්‍රතිව්‍යුහගත කිරීම සංශෝධනය කරන්න, ආර්ථික මොඩලය සම්පූර්ණයෙන්ම වෙනස් කරලා අලුත් මොඩලයක් ගේන්න, ඒ බලවතුන්ගේ මාෆියාව කඩන්න, දූෂණය සම්පූර්ණයෙන්ම නතර කරන්න, මේ ටික ඔක්කොම කරනවා කියලා මේ ආණ්ඩුව මේ රටේ ජනතාවට පොරොන්දු වෙලා තමයි ඡන්දය කරේ. හැබැයි මේ අයවැයෙන් මේ එකක්වත් ආමන්ත්‍රණය කරලා තියෙනවද? ඔබ විශ්වාස කරපු මේ රට වෙනින් කැපවර ගුණ මේ සාමාන්‍ය ජනතාව වෙනුවෙන් ඔබ මේ අයවැයේදී ඒක ආමන්ත්‍රණය කරලා තියෙනවද කියන ප්‍රශ්නයක් ඇති වෙනවා. විවිධ දේවල් වැඩි කරලා ඇති සියක සීමා සහිතව ඒක ප්‍රමාණවත්ද? මේක සිස්ටම් චේන්ජ් එකක් වෙන තරමකට වෙනස් කරලා තියෙනවද කියන ප්‍රශ්නය මතුවෙනවා. දැන් මුදල් අමාත්‍යාංශය ගත්තම මුදල් අමාත්‍යාංශය යටතේ තමයි මහා බැංකුව භාණ්ඩාගාරය හිමි වෙන්නේ. එතකොට ඒ ප්‍රධාන ආයතන දෙක තමයි ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සම්පූර්ණ බලය තියෙන්නේ. බොහෝ ආර්ථික විශේෂඥයන්, ජාත්‍යන්තර මට්ටමේ ඉන්න ආර්ථික විශේෂඥයන් මේ ණය අර්බුදය ගැන කතා කරලා කියනවා මේ ලෝක ඉතිහාසයේ ඇති වෙච්ච දරුණුම ණය අර්බුදය කියලා. ඒක අපි කවුරුත් දන්නවා. ඒක බරපතල විදියට දැන් ඒක ව්‍යාප්ත වෙනවා. රටවල් කීපයක් මේක ඇතුළට වැරිලා තියෙනවා. දියුණු වෙමින් පවතින රටවල් අතර රාජ්‍ය ණය ප්‍රමාණය දියුණු වෙමින් රටවල් ඩෙවලොපින් කන්ට්‍රිස් කියන්නේ අපිත් ඒ ගොඩට එනවා. සම්පූර්ණ රාජ්‍ය ණය ප්‍රමාණය ගත්තම ඩොලර් ට්‍රිලියන 29යි. තොර ඩොලර් ට්‍රිලියන 29ක් අපි මේ රටවල් ගෙවන්න තියෙනවා. තොර ඒක කියන්නේ ලෝකේ මේ දියුණු වෙන රටවල් වල ලෝකේ ජනගහණයෙන් තුනෙන් එකක් ජීවත් වෙන පිරිසක් ඉන්නවා මේකේ ජනගහණය. ඒ කියන්නේ බිලියන 3.3ක්. මේ අය මේ රටවල් අපේ වාගේ රටවල් වල ඉන්න අය අධ්‍යාපනයටයි සෞඛ්‍යයටයි වියදම් කරන ප්‍රමාණයට වඩා වාර්ෂිකව ණය පොලි ගෙවන්න මුදල් වෙන් කරන්න සිද්ධ වෙලා තියෙනවා. මේක තමයි ලංකාවේ තත්ත්වය. ඒ නිසා අපි තවම ගොඩ ගිහිල්ලා නැහැ. තව සෑහෙන වැඩ කොටසක් කරන්න තියෙනවා. Many economic experts see the global financial architecture as dysfunctional. ඒ කියන්නේ බොහෝ විශේෂඥයෝ විශ්වාස කරනවා මේ ගෝලීය මූල්‍ය වාස්තුව නැත්නම් ගෝලීය මූල්‍ය රාමුව දුර්වලයි අභාවිතයි කියලා ඒගොල්ලෝ හිතනවා. විශේෂඥයෝ ආර්ථික විශේෂඥයන්. තොර මේ වාගේ තත්ත්වයක් ඇති වෙද්දී ඒක තවදුරටත් අද තහවුරු වෙන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා ඇන්ටෝනියෝ ගුටරස් මහතා තවදුරටත් මේක තහවුරු කරලා කියනවා ගෝලීය මූල්‍ය රාමුව විශ්වාස භංගත්වයට පත්වෙච්ච ඒ වගේම සදාචාර භංගත්වයට පත්වෙච්ච එකක් කියන එක. This is a very powerful statement. He says the Secretary General of the United Nations, Antonio Guterres, says the global financial system is morally bankrupt. තොර මේ වාගේ පරිසරයක් ලෝකේ දැන් ඇතිවීගෙන යනවා. තවදුරටත් ගෝලීය මූල්‍ය රාමුව එක්සත් ජනපදයට බටහිර රටවල් වලට අයුතු වාසියක් ලබා දෙන අතර සාමාන්‍යයෙන් ගෝලීය දකුණට අපි වාගේ දුප්පත් රටවල් වලට අවාසි සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙන බව මේ විශේෂඥයන් කතා කරනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයත් මේක ප්‍රකාශ කරනවා. Then, in 2025, on the 11th of February, the UNHCR session was held where there was a special session on reform on international debt. The whole session was on reform on international debt. And the UN tied debt restructuring to human rights and the SDGs. You can imagine how important it has become. Manav himikam walata naya prativyogata kirima ekabaddha kara. Eksat jatinge sangvidhane. Then, me mulu lokema අර ගෝලීය උතුර ගෝලීය දකුණ අසාධාරණ විදියට බලපෑමක් කළා මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ක්‍රියාත්මක කරනවා කියන මතයක් ඇති වෙලා තියෙනවා. මේ පරිසරය වෙන් වෙලා තියෙන වෙලාවේ මේ වගේ පරිසරයක ඇයි අන්න කුමාර දිසානාගේ ජනාධිපතිතුමයි ජනතා විමුක්ති පෙරමුණයි ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ මොඩලය රනිල් වික්‍රමසිංහ සාකච්ඡා කරපු මොඩලය අනුවම එකඟ වුණේ? මොකද ඒ මොඩලේ යම් යම් තැන් තිබුණා ඒක සංශෝධනය කරන්න තිබුණු තැන්. හැබැයි ඒ කිසි දෙයක් බලන්න දැන් අද මේ පරිසරයේ ලෝක පරිසරය වෙන් වෙලා තියෙන හැටියට වෙනස් වෙලා තියෙන හැටියට බැලුවම සමහර විට අපට අපේ ඒ ආපව ගෙවන ණයවල වැඩි වට්ටමක් හරියට සාකච්ඡා කරලා තිබ්බනම් තර්ක කරලා තිබ්බනම් විතර්ක කරලා තිබ්බනම් ඊට වඩා වැඩි වට්ටමක් ලබාගෙන ඊට වඩා අඩු ප්‍රමාණයක් ගෙවන්න අපිට එකඟ වෙන්න තිබුණා. හැබැයි අනුකුමාර දිසානායක ජනාධිපතිතුමයි මේ ආණ්ඩුවයි කිසිම සාකච්ඡාවක් කරේ නැහැ. රනිල් වික්‍රමසිංහ මහතා අත්සන් කරපු කොළයටම අත්සන් කළා. හැම කොන්දේසියකටම එකතු වුණා. මම හිතනවා ඒක අපිට පාඩුවක් උනායි කියලා. ගරු මූලාසනයේ සිටින මන්ත්‍රීතුමනි මේ අනුව බලන්න දැන් ණය ගෙවන්න පටන් ගන්න වෙන්නේ 2028. 2028 සිට අපි ණය ගෙවන්න. දැන් මේ වසරේ අපි ණය ගෙවන්නේ නැහැ. හැබැයි මේ වසරේ ගෙවීම් වල ලොකු බරක් තියෙනවා. අපි ඒක දැනගන්න ඕනේ. මම මේ සංඛ්‍යාලේකන මහ බැංකුවෙන් එක්ස්ටර්නල් රිසෝර්සස් ඩිපාර්ට්මන්ට් එකෙන් අරගෙන තමයි මම කියන්නේ. මම විශ්වාස කරනවා මේ සංඛ්‍යාලේකන හරි කියලා. අපේ විදේශ සංචිතයේ දැන් වෙනකොට ඩොලර් බිලියන 6.1යි. ඒක ලොකු ගාණක් අපි තියෙන තිබු හිටපු තැනේ. ඒසියන් කලියරිං යුනිියන් එකක් තියන ඒසියන් කලියරිං යුනිියන කියන අපි ආසියාවත් එකකතුය කරන හම ගණු දෙෙනුවක්ම ඒ යුනිියන් එතන් කලියරිං යුනිියන් එකට ඇවිල්ල තමයි අපේ ආනයන අප නායන ගණු දෙනු බේරගන්නේ. දෙදස් විසි දෙකේ සිට අපි ගෙවිම් කරලන අපි වංගලොත් වෙනකොට අපි ගෙවිම් කරන්න නැවැත්වා. ලොකු ගානක් එකතු වුණ අප ආනායනවලට ගෙවන් ඕන ගාන. ඔක්ටෝබර් මාසය විසිතුන සිට රිසර්ව බෑංක of ඉන්ඩියා සොප් නයක්. බවට ඒ පරිවර්ධනය කර අපි ගෙවන් ඕන මුදල්ටික රිසර්ව බෑංක of ඉන්ඩිය නයක් බවට පරිවර්තනය කර. ඒක දැන් මාසිකව අපි ගෙවන් ඕන ඩොලර් මිලියන 75 මේ වසරෙත් ගෙවන්ට ඕන. ඩොලර් මිලියන 75 මාසයක් ගාන ගත්තම මේ වසරට රිසර්ව බෑංක of ඉන්ඩියාවට ගෙවන් ඕන ඩොලර් මිලියන 900ක් මේ මාසේ අපේ විදේශ සංචිත වලින්. එතෝට ගරු මන්තිතුමනි මේ අනුව බලනකොට මේ ප්‍රමාණය අපි හැම මාසම ගෙවන්න මේක විතරක් නෙවෙයි. අපි තවත් මේ වසර ගෙවන්න ඕනේ ද්විපාර්ෂික ණය bilateral loans අපි ඩොලර් මිලියන 200ක් තවත් ගෙවන්න ඕනේ මේ වසරේ. එතකොට ඒ විතරක් නෙවෙයි JVP ආණ්ඩුව බලයට ආවට පස්සෙ ණය ප්‍රතිවගත කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඒ අපි හිඟ පොලි ප්‍රමාණයක් එකතු වෙච්ච ගාන ඩොලර් මිලියන 800ක් එකතු වෙලා තියෙනවා මේ වසරේ අනිවාර්යම ගෙවිය යුතුයි. ඒ කියන්නේ ඒක එකතු කරුවාම ද්විපාර්ෂික සහ වාණිජ ණය ඩොලර් බිලියනයක් අර ඩොලර් මිලියන 900ට එකතු වුණාම ඒකත් ගෙවන්න ඕනේ. තව ඩොලර් බිලියනයක්. ඒක මේ වසරේ. දැන් ණය ගෙවන්න පටන් අරගෙනවත් නැහැ. ඊළඟට බහුපාර්ෂික ණය මල්ටිලැටරල් ලෝන්ස් ADB එක World Bank එක OPEC එකට ගෙවන්න තියෙනවා තව ඩොලර් බිලියන 1.1 2025. ඒකත් එකතු කෙරුවාම IMF එකේ අපි IMF අපේ අපි IMF එකේ ණය ගන්න අපිට උදව් කරනවා කියන හැබැයි IMF එකටත් අපි ණය පොලි ගෙවන්න ඕනේ. ඒ ණය සේවා කරණයට ඩොලර් මිලියන 300ක් මේ වසරේ අපි ගෙවන්න ඕනේ. දැන් මේ ඔක්කොම එකතු කෙරුවාම මේ වසරේ ඩොලර් බිලියන 3.3ක් ආපහු ගෙවන්න අපිට සිද්ධ වෙලා තියෙනවා. ඒතකොට අපේ විදේශ සංචිතයේ ඩොලර් බිලියන 6.1ක් තියෙනවා. ඒකෙන් ඩොලර් බිලියන 1ක් People's Bank of China swap එකක්. ඒක කොන්දේසි මත විතරයි භාවිතා කරන්න පුළුවන්. පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඒක පැත්තක තිබ්බනම් අපේ විදේශ සංචිතයේ පාවිච්චි කරන්න පුළුවන් මුදල් තියෙන්නේ ඩොලර් බිලියන 5.1. ඒකෙන් ඩොලර් බිලියන 3.3ක් ගියා නම් මෙන්න මේ ණය ගෙවන්න ඩොලර් බිලියන 1.8 ඉතුරු වෙන්නේ වාහනවලට 1.5ක් වෙන් කරා නම් අපේ විදේශ සංචිතය බිඳුව බවට පත් වෙනවා මේ අවුරුද්ද මේ වසර අවසන් වෙනකොට. මම කියන්නේ එහෙම නිකන් වෙයි කියලා. අපිට නැවත මේකට ඩොලර් ඇතුළට එයි විවිධ තැන්වලින් ඩොලර් ආපහු ආදායම් උපය ගන්න පුළුවන්. හැබැයි මේක ප්‍රමාණවත්ද අපිට මේක ඉස්සරහට හොරොත්තු දෙන්න කියලා තමයි මම අහන්නේ. අපි ඒ නිසා අපි එකට රජය මේ අයවැයෙන් ඒකට සූදානම්ද කියලා අපට දැනුවත් කරලා නැහැ. කොහොමද අපි අපේ ඩොලර් ආදායම වැඩි කරන්නේ අපනයනය වැඩි කරන්නේ 2025-26 ගන්නකොට බාහිර ගෙවීම් මේ වසරේ ලබන වසරේ වැඩි වෙනවා. ඒ වගේම 28 සිට අපි ණය ගෙවන්න නිල වශයෙන් ගෙවන්න සිද්ධ වෙනවා. ඔකට ඔරොත්තු දෙන්න පුළුවන් අපනයන ආදායමක් දැන් තියෙනවද නැත්නම් ඒ වැඩි කරන්න වැඩපිළිවෙලක් රජයට තියෙනවද කියන ප්‍රශ්නේ මතුවෙනවා. සමගි ජන බලවේගයේ අපි විසින් හර්ෂ ඩිසිල්වා මැතිතුමා අපි කණ්ඩායම ඉදිරිපත් කරපු බ්ලූ ප්‍රින්ට් එකේ අපි යෝජනා කරලා තිබුණා ගෝලීය අගය දාමයට අපේ රට එකතු කරමින් අතුරුමැදි භාණ්ඩ නිෂ්පාදනය වැඩි කරන්නට ආයෝජකයන් මේ රටට ගෙන වැඩපිළිවෙලක් අපි සකස් කළා. ඒකේ විවිධ උපාය මාර්ග ගැන අපි කතා කරලා තිබ්බා. අපේ ප්ලෑන් එකක් තිබුණා ඩොලර් ආදායම් වැඩි කරන්න ඕනේ කියලා. නැත්නම් අපිට මේක ගොඩ යන්න බෑ. අපි තවත් ණය උගුලකට ගිහිලා නැවත ණය ගෙවන්න බැරුව අපිට හිර වෙන්න සිද්ධ වෙනවා. මේ රජය එක දෙයක් මේ ආයවැයෙන් කියව අපනයන ඉලක්කය ඩොලර් බිලියන 19ට අපනයන ඉලක්කයක් හදනවා කියලා. ඒක කියන්නේ 10% වර්ධනයක්. කොහොමද මේක කරන්නේ? 10% වර්ධනයක් කියන්නේ එක වසරක් තුළ විශාල ප්‍රමාණයක්. හැබැයි අයවැයේ ඒකේ උත්තේජනය අයවැය ඉදිරිපත් කරපු එකේ අපනයන ශේෂය දියුණු කිරීම සඳහා ප්‍රායෝගික වැඩපිළිවෙලක් අපි දැක්කේ නැහැ. දැන් උදාහරණයකට මහමාර්ග අමාත්‍යාංශයට පාරවල් වලට රුපියල් බිලියන 400ක් වෙන් කරලා තියෙනවා. රුපියල් බිලියන 400ක් වෙන් කරලා තියෙන අතර කර්මාන්ත සංවර්ධනයට රුපියල් බිලියන 8යි වෙන් කරන්නේ. ආයෝජන ප්‍රවර්ධනයට වෙන් කරන්නේ රුපියල් බිලියන 2යි. ඒතකොට ඒක කොහමද අපි අපනයනයට උත්තේජනයක් දෙනවා කියලා කියන්නේ? පාරවල් හදනවද නැත්නම් මේ අපනයනය වැඩිකරන්න ප්‍රමුඛත්වය දෙනවද කියන ප්‍රශ්නේ මතුවෙනවා. දැන් මෙතනින් එහාට ගියාම අපි හිතාගෙන හිටියේ සජබෙන් අපි ඒ වෙලාවේ ඉඳලා අපි අපේ බ්ලූ ප්‍රින්ට් එකේ කිව්වේ ඊළඟට කුඩා සහ මධ්‍යම පරිමාණ කර්මාන්ත දේශීය කර්මාන්ත නගා සිටවන්නට ඒ අයව අපනයන වෙළඳපොළට සම්බන්ධ කිරීම තමයි අපට පුළුවන් වෙන හොඳම මාර්ගය කියලා. හැබැයි දැන් ඔබතුමන්ලා ඒ ගැන මොකද කරන්න. ව්‍යාපාරවලින් 85%ක්ම ලියාපදිංචි ව්‍යාපාරවලින් 85%ක්ම තියෙන්නේ කුඩාසා මධ්‍යම පරිමාණයේ කර්මාන්ත. ඒ කුඩාසා මධ්‍යම පරිමාණයේ කර්මාන්ත ලක්ෂ 10ක් ට ආසන්න ප්‍රමාණයක් ලංකාවේ තියෙනවා. ඔහු දළදේශය නිෂ්පාදනය දෙන දායකත්වය 52%යි. කුඩා රැකියාවලට දෙන දායකත්වය 50%ට වැඩි ප්‍රමාණයක්. හැබැයි 2022 බංකලොත් වෙනකොට රට ඔවුන් ලොකු ප්‍රශ්න රාශියකට මුහුණ දුන්නා. ඔවුන්ගේ පොලි අනුපාතය ණය ගන්න 36%ට වැඩි වුණා. ඔවුන්ගේ අමුද්‍රව්‍ය වැඩි වුණා. වෙළඳ පොළවල් නැති වුණා. ඔවුන්ට මේකට ඔරොත්තු දෙන්න බැරි වුණා. හැබැයි ඔවුන් කඩාගෙන වැටෙනකොට ඔවුන්ට අතක් දෙන්න කවුරුත් හිටියේ නැහැ. ඔවුන්ගේ ණය ප්‍රතිවිවගත කරන්නට කවුරුත් ඉදිරිපත් වුණේ නැහැ. අපි රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ දිගටම කිව්වා ඔවුන්ට සහය දෙන්න කියලා. අපි විවිධ අවස්ථාවල මැදිහත් වුණා. සජිත් ප්‍රේමදාස මහත්තයා මැදිහත් වෙලා ආසියානු සංවර්ධන බැංකුවෙන් විශේෂ වැඩසටහනක් ලබා දුන්නා ඔවුන්ට ඩොලර් මිලියන ගාණක් ඔවුන්ට සහනයක් ඇටියට. එතකොට මේ ඔක්කොම කරා. හැබැයි මේ අයවැයෙන් ඒක සිද්ධ වෙලා නැහැ. ඒගොල්ලන්ට උත්තේජනයක් දීලා නැහැ. රනිල් වික්‍රමසිංහ මහතා ගිය අයවැයේදී රුපියල් බිලියන 20ක් වෙන් කරලා තිබ්බා කුඩාසා මධ්‍යම පරිමාණ කර්මාන්තවලට. ඒ ගානම තමයි මේ අයවැයෙන් ඔබතුමන්ලත් ඒක දාලා තියෙන්නේ. ඒක ප්‍රායෝගිකව වාණිජ බැංකුවලින් ඔය කර්මාන්තවලට කර්මාන්තකරුවන්ට සත්‍යයක්වත් ලබා දෙන්නේ නැහැ. ඕක එහෙම කරකිලා ආපහු භාණ්ඩාගාරයට යන එක තමයි ප්‍රතිඵලය. දැන් අක්‍රියනායවලට ඒවා දෙන්නෙත් නැහැ. ක්‍රිබ් එකේ ඉන්න අයට ඒක උදව් කරන්නෙත් නැහැ. මේවා කොහොමත් විශේෂ වැඩපිළිවෙලක් තිබුණේ නැහැ. දැන් මම එහෙම තියෙද්දි මම ඔබතුමාලට කියන්න ඕනේ, දැන් බලන්න IMF එක ගිය වසරේ ඒ IMF එකේ උපදෙස් මත ඔවුන් 2024 වාණිජ බැංකු ප්‍රතිස්ථාපනය කිරීම සඳහා රුපියල් බිලියන 450ක් ගිය අයවැයෙන් වෙන් කරන්න කියලා තිබුණා. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුවේ රුපියල් බිලියන 450ක් වාණිජ බැංකු වලට වෙන් කරලා තිබ්බා. හැබැයි මේ වාණිජ බැංකු සුපිරි ලාභයක් උපයලා තියෙන වෙලාවේදී දැන් මේගොල්ලෝ අවදානම් තත්වයක ඉන්නේ කියලා බොහෝ දෙනෙක් කියනවානේ. හැබැයි ඒගොල්ලන්ගේ කැපිටල් ඇඩිකුවසි රේෂියෝ එක ගත්තම බාසල් 3 ස්ටෑන්ඩඩ් එකට වඩා උඩින් ඒගොල්ලෝ ඔක්කොම ඒ බැංකු ටික හරියට ඉන්නවා. ඒ වගේම ඔවුන් ක්‍රයිසිස් බොන්ඩ්ස් ගත්ත වෙලාවේ ඔවුන්ට සුපිරි ලාභයක් හැම වසරකම ඔවුන්ට භාණ්ඩාගාරයෙන් රුපියල් කෝටි 51,000 පොලි ආදායමින්ම ලැබෙනවා. ඕක ප්‍රතිවිවගත කරේ නැහැ. එතනත් ඔවුන්ට ඒ චාන්ස් එක තියෙනවා. දැන් මේ බැංකු ටික ගත්තම අපේ වාණිජ බැංකු කමර්ෂල් බැංක එක මේ වසරේ උපයලා තියෙන ලාභය ගත්තම ප්‍රොෆිට් ආෆ්ටර් ටැක්ස් කමර්ෂල් බැංක එකේ කෝටි 3,100ක් ගිය වසරේ 2024. සේලාන් බැංක එක කෝටි 1,000යි. HNB බැංකුව කෝටි 4,100යි. DFCC බැංකුව කෝටි 990යි. Nations Trust බැංක එක කෝටි 1,700යි. Pan Asia බැංකුව කෝටි 4,100යි. NDB බැංකුව කෝටි 2,430යි. හැම බැංකුවක්ම කෝටි ගාණක් ආදායම උපයලා තියෙනවා. හැබැයි ඔවුන්ට රුපියල් බිලියන 450ක් IMF එකෙන් කියනවා ප්‍රතිවිවගත කිරීම සඳහා දෙන්න කියලා. දැන් අපේ කඩා වැටිච්ච SME අංශයට සතයක්වත් ඔබතුමන්ලා මේ ගැන හිතලා වෙන් කරලා නැහැ. දැන් IMF එකට එහෙමනම් කතා කරලා තියන්න තිබ්බනේ ඒ බිලියන 450ක් වෙන් කරපු එක ගිය වසරේ ඒක වියදම් වෙලා නැහැ. හොඳ වෙලාවට බැංකු වලට පාවිච්චි කරේ නැහැ. මොකද උවමනාව තිබුණේ නැහැ. බැංකු වලට ඕන තරම් සල්ලි තිබුණා. හැබැයි මේ ප්‍රතිපාදන ටික මේ වසරේ ඔබතුමන්ලාට උවමනාවක් තිබුණා නම් ඔබතුමන්ලාට IMF එකත් එක්ක කතා කරලා මේ SME සෙක්ටර් එකට ආරං තිබ්බනම් ඒක කොච්චර වැදගත්ද. මොකද SME සෙක්ටර් කියන්නේ අපේ දේශීය කර්මාන්ත නගා සිටවන්න අවශ්‍යම සෙක්ටර් එක. දැන් මේකනේ සිස්ටම් චේන්ජ් කියන්නේ. හැබැයි ඒක ඔබතුමන්ට කතා කරන්න ඔබතුමන්ට අපොසත් වුණා. මේ අංශය ගැන බැලුවේ නැහැ.
ගරු කතානායකතුමන් මූලාසනය සඳහා පැමිණෙනවා ඇති. ගරු මන්ත්‍රීතුමා,
ඔබ විශ්ති කතා නැහැ. ඒකනේ සිස්ටම් චේන්ජ් එක කියන්නේ. ඒතොර මේ වෙනකොට ඔබ මේ කුඩාසා මධ්‍යම කර්මාන්තකරුවන්ට අවශ්‍ය සහාය ලබා දීලා නැහැ කියලා මම විශ්වාස කරනවා. ජනාධිපතිතුමාත් ඇවිල්ලා ඉන්න හොඳ වෙලාව. මම හිතනවා SME සෙක්ටර් එක ගැන අපි නිතරම කතා කරා. ඒතකොට IMF එකෙන් ගිය වසරේ වෙන් කරපු බිලියන 450ක් වාණිජ බැංකුව වලට වෙන් කරපු එක එක ක්‍රියාත්මක වුණේ නැහැ. වාණිජ බැංකුව වල සල්ලි ඕනේ නැහැ. ඔවුන්ගේ තත්ත්වය හොඳයි. ඔවුන් සුපිරි ලාභ උපයලා තියෙනවා ගිය වසරේ. හැබැයි මේ බිලියන 450 මේ අයවැයදී ඔබතුමාලා ඉල්ලන්න තිබ්බා SME සෙක්ටර් එකට දෙන්න කියලා. හැබැයි ඔබතුමාලා කතා කරේ නැහැ. කර්මාන්ත ඇමතිතුමා ඉන්නවා. ඔබතුමා දන්න ඔබතුමාන්ට දැනට කර්මාන්ත කරුවන් එක කතා කරගෙන යන ඔවුන්ගේ ඒ අක්‍රීය ණය සඳහා ක්‍රිබ් එකේ වැටිලා තියෙන ඒවා ඕවා නගා හිටෙව්වේ නැත්නම් අපිට ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා ඉස්සරහට. ඒ නිසා මේ දේශීය කර්මාන්ත කරුවන්ට තරුණ දක්ෂ ව්‍යවසායකයන්ට පරාටේ නීතිය වෙනුවෙන් පරාටේ නීතිය කල්දදා යන්න බෑ. පරාටේ නීතිය වෙනුවෙන් අලුත් නීතියක් ගේන්න ඕනේ. මොකද පරාටේ එක නවත්තන එක නෙවෙයි විසඳුම. බැංක්‍රොප්සි ලෝ එකක් අලුතෙන් ගේන්න ඕනේ. ඒ ගැන මේ අයවැයේදීවත් සඳහන් කරලා තියෙන්න තිබුණා. පරාටේ නීතිය අයින් කරලා අපි අලුත් නීතියක් ගේනවා කියලා. ඒකට ඒ ගැන ඔබතුමන්ද හිතුවේවත් නැහැ. ඒ කියන්නේ SME සෙක්ටර් එක ගැන හරියට කල්පනා කරලා නැහැ. ඒක ලොකු ප්‍රශ්නයක්. ඔවුන් ක්‍රිබ් එකෙන් ඉවතට ගන්නේ කොහොමද කියන එක මම හිතන්නේ මීට වඩා ප්‍රායෝගිකව මේ අයවැයේදී ඔබතුමන්ට කතා කරන්න තිබුණා. මොකද මේගොල්ලෝ ඔබතුමන්ව ගැන විශ්වාසයක් තිබුණා. මේ SME අංශය කියන්නේ ලක්ෂ 10ක ආයතන තියෙනවා. හැබැයි මේ ලක්ෂ 10ක ආයතන වලින් ලක්ෂ 3ක් පමණයි අපනායන ශේෂ්ඨයට සම්බන්ධ වෙලා ලියාපදිංචි වෙලා තියෙන ලංකාවේ. මේක භයානකයි. චීනය ගත්තම අපනායනෙන් 140%ක්ම ඒ දායකත්වය ලැබෙන්නේ කුඩා සහ මධ්‍යම පරිමාණයේ කර්මාන්තකරුවන්ගේ. ආසියාවේ සමස්ත අපනායනය ගත්තම ඒකෙන් 130%ක්ම අපනායනෙන් 130%ක්ම යන්නේ කුඩා සහ මධ්‍යම පරිමාණයේ කර්මාන්තකරුවන්ගෙන්. හැබැයි ලංකාවේ අපේ අපනායනෙන් 105%ක් පමණයි අපි දායකත්වය දෙන්නේ මුළු අපනායනයට කුඩා සහ මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන්ගෙන්. දැන් මේක වෙනස් කරන්න තමයි අපි හිතාගෙන හිටියේ. සමග ජන බලවේගය ඉලක්ක කරලා තිබුණා. අපි බලයට ඇවිල්ලා තිබුණා නම් මේකට කොහමද මේ අයව මේ ගෝලීය අගය දාමයට මේගොල්ලෝ සම්බන්ධ කරන්නේ කියලා. ඒ නිසා කරු කතානායකතුමනි ජේවීපී ජනතා විමුක්ති පෙරමුණ කලින් ආණ්ඩුවල හිටියා. ඇමතිකමුත් කරා. හැබැයි විධායක බලය සහ ව්‍යවස්ථාදායක බලය සහ පූර්ණ බලය පළවෙනි අවස්ථාවට සම්පූර්ණයෙන් පූර්ණ බලය අරන් තියෙනවා. දැන් වසර 60කට දිගටම අණ්ඩායමේ ප්‍රතිපත්තිවලට දැඩි ලෙස විවේචනය කරා. පැවතුණු ආර්ථික මොඩලයට හත්පසින් වෙනස් ප්‍රතිපත්තියක් මොඩලයක් මේ රටට හඳුන්වා දෙනවා කියලා විටින් විට කිව්වා. ඒකට තමයි කිව්වේ සිස්ටම් චේන්ජ් කියලා. ඒක තමයි සිස්ටම් චේන්ජ් එක ගේනවා කිව්වේ. මම එදා අභියෝග කරා මේ සභාවේදී ඔබ කතා කරපු සිස්ටම් චේන්ජ් එක JVP විශ්වාස කරන මතවාදයක් තියෙනවා නම් හොඳම වෙලාව අයවැයේදී ඒ මොඩලය ඉදිරිපත් කරන්න. ඔබගේ චින්තනය ඉදිරිපත් කරන්න. ඒක තමයි මේ රෝඩ් මැප් එක එහෙනම් කියලා. හැබැයි කනගාටුවේ අයවැය කිසිම පදනමක් නැති JVP ප්‍රතික්ෂේප කරපු එදා JVP එදා ප්‍රතික්ෂේප කරපු අපි සමගි ජන බලවේගය එදත් ප්‍රතික්ෂේප කරපු අදත් ප්‍රතික්ෂේප කරපු අන්ත නව ලිබරල්වාදී පාරක තමයි මේ අයවැය ගෙනියන්නේ. අපි කවදාවත් ඒ ප්‍රතිපත්තියේ ඉඳලා නැහැ. අපි එදත් ඒකට විරුද්ධ වුණා. අදත් අපි ඒකට විරුද්ධව පෙනී හිටින්නේ. ඒ නිසා මේ අයවැය විවාදයේදී ඔබ අසමත් වෙලා තියෙනවා. ඔබේ චින්තනයේ වැඩපිළිවෙලේ මේ සිස්ටම් චේන්ජ් එක මේ රටේ ඔබට ඡන්දේ දීපු අයට හරි අපට කියන්න බැරි වුණත් ඔබට ඡන්දේ දීපු අයටවත් ඒක කියන්න ඔබ ෆේල් වෙලා තියෙනවා. විපක්ෂයේ ප්‍රශ්නවලට අපි මෙතන අහපු ප්‍රශ්නවලට ඔබතුමන්ලා වල්පල් තර්ජන අවලාද පාචල් කරලා කතා කරා. අපිට ඒ උත්තර ටික දුන්නේ විපක්ෂය දෙවනි වර කියවීමේදී අහපු ඒ දේවල් වලට උත්තර දුන්නේ නැහැ. හරියට අර විශ්වවිද්‍යාලයේ අන්තරේ ශිෂ්‍යයන් ඒගොල්ලෝ වෙන ශිෂ්‍යයන්ගේ මතවාදයක් කියපු ගමන් කතා කරන්න දෙන්නේ නැහැ. ඔවුන්ගේ කට වහනවා. අන්න ඒ වගේ තමයි මෙතන පාර්ලිමේන්තුවේ සමහර විට ආණ්ඩු පක්ෂය හැසිරෙන්න කටයුතු කරේ. ඒක සාධාරණ නැහැ. ඉතාම උද්දච්ච විදියට පාර්ලිමේන්තු විපක්ෂය සමග කටයුතු කරා කියන එක අපිට කියන්න පුළුවන්. පාර්ලිමේන්තු ඉතිහාසයේ සම්ප්‍රදාය තියෙනවා. ඒ සම්ප්‍රදාය තමයි අයවැය දෙවනි වර කියවීම යනකොට පිළිතුරු කතාව අවසන් කතාව සාමාන්‍යයෙන් දෙන්නේ මුදල් අමාත්‍යවරයා එහෙම නැත්නම් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා. මෙතන මංගාව ලිස්ට් එක තියෙනවා. මේ සම්ප්‍රදායේ එකපාරක්ද දෙපාරක්ද විතරයි කඩලා තියෙන්නේ. 2010 විමල් සිරිපාල මහත්තයා කතා කරලා තියෙනවා. එහෙම නැත්නම් හැමදාම මුදල් හෝ නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා තමයි දෙවනි වර කියවීමේදී උත්තර දීලා තියෙනවා. හැබැයි මේ පාර අයවැය දෙවනි වර කියවීමේ පිළිතුරු කතාව විපක්ෂයාන ප්‍රශ්නවලට උත්තර දීම සඳහා ඒක කරේ නැහැ. ජෝක් එකක් කරලා සභානායකතුමා තමයි පිළිතුරු කතාව කරන්නේ. මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ යන ක්‍රම සහ විදි අපි දැනගන්න අපි හයවුවා. මූල්‍ය ප්‍රතිපත්ති ගැන ආයෝජන ප්‍රතිපත්ති ගැන අපනයන ප්‍රතිපත්ති ගැන හැබැයි ඒ වෙනුවෙන් සභානායක පාර්ලිමේන්තුවේ මොකද කතා කරේ අපේ පාර්ලිමේන්තුවේ හැසිරීම ගැන විපක්ෂයේ මන්ත්‍රීවරු හැසිරීම ගැන පන්තියකට යනවා වගේ ආර්ථිකයේ මහ ලොකු ප්‍රශ්න තියාපු ටික එකක්වත් උත්තර දුන්නේ නැහැ මේ ආණ්ඩුවේ පළවෙනි ක්‍රියාකලාපය මේක ජෝක් එකක් නෙවෙයි හැබැයි ජනතා විමුක්ති පෙරමුණ සහ අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා විශ්වාස කරපු සමාජය තුළ ස්තරයක් තියෙනවා පිරිසක් ඉන්න ඔබතුමන් ලබ විශ්වාස කරපු මේ අය තරුණයෝ වෘත්තිකයන් රාජ්‍ය සේවකයන් පෞද්ගලික අංශය ඒ වගේම විධායක ශ්‍රේණියේ ඉන්න සේවකයන් කුඩා සහ මධ්‍යම පරිමාණයේ ව්‍යවසායකයන් මේගොල්ලෝ ඔබතුමන් ලබ විශ්වාස කරලා ඡන්දෙ පාවිච්චි කරා ඒ වගේම ඒ වගේමයි තව කණ්ඩායමක් හිටියා කළු කඩකාරයෝ මාෆියාකාරයෝ වාණිජ මණ්ඩලයේ ලොක්කෝ ලොකු ව්‍යාපාරිකයෝ ඒගොල්ලෝ ඔයාලා බේ විශ්වාස කරා. එහෙම නැත්නම් ඉතින් අර තුනෙන් දෙකේ බලය ගන්න බෑනේ. ඒ ඔක්කොම ටික විශ්වාස කරා. හැබැයි අන්තිමේට ජේවිපි එක බලයට ආවට පසුව ඔබ පෙනී හිටින්නේ අර සමස්ත බහුතරය වෙනුවෙන් නෙවෙයි මේ සුළුතරය. ඒ කියන්නේ මේ මාෆියාව, මේ වරප්‍රසාදලත් ව්‍යාපාරික ප්‍රජාව, ඒ වගේම ලොකු කණ්ඩායමක් වෙනුවෙන් ඒ සුළුතර කණ්ඩායමක් වෙනුවෙන් ඔබ පෙනී හිටිනවා කියන එක අපි දකින්නේ මේ අයවැය. අපි නිකන් කියන්නේ නැහැ මේ අයවැයෙන් මම ඇයි එහෙම කියන්නේ ක්‍රියාවෙන් ප්‍රතිපත්තියෙන් එය ඔප්පු කරන්න පුළුවන් ගරු කතානායකතුමනි මම එහෙම කියන්නේ දැන් බදු අය කිරීම අසාමාන්‍ය විදියට බරක් ඇති වෙලා තිබුණා පොඩි මිනිස්සුන්ට අපි ඒක දිගට කතා කරා අපි විපක්ෂයේ ඉන්නකොට එදත් අදත් අපි කතා කරනවා ඒ මම කිව්වා අපේ ආර්ථික දර්ශක ඔක්කොම ඉහළ තැනකට ඇවිල්ලා තියෙනවා හැබැයි අපේ රටේ මහජනයා ඒ ඉහළ තැනට ඇවිල්ලා නැහැ තව 145කට වැඩි පිරිසක් දරිද්‍රතා රේඛාවෙන් පහළ ජීවත් වෙනවා තවත් ඉන්නවා එක වේලක් කාලා එක වේලක් නොකා ඉන්න මිනිස්සු ඒතකොට මේ මිනිස්සු තමයි කැපුණේ මේ මිනිස්සු තමයි බර ඇද්දේ ඒගොල්ලන්ට මේ අයවැයෙන් මොකද්ද දීලා තියෙන ඒ සහනේ ඍජු බදු සහ වක්‍ර බදු අතර තියෙන පරතරය මම මේ සභාවේ කතා කරනකොට අනුරාධපුර කුමාර දිසානායක මැතිතුමා විපක්ෂ මන්ත්‍රීවරයෙක් හැටියට අනන්ත අප්‍රමාණ මේ ඍජු බදු වක්‍ර බදු පරතරය නැතිකරන්න ඒ වක්‍ර බදු ප්‍රතිශතය අඩු කරන්න කියලා කතා කරලා තියෙනවා හැබැයි ඔබතුමාගේ පළවෙනි අයවැයේදී මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ දැන් 2024යි 2025 අතර බලනකොට වක්‍ර බදු කියන්නේ ප්‍රතිගාමි බද්දක් වක්‍ර බදු ප්‍රතිශතය වැඩි වෙලා තියෙනවා 2024 රනිල් වික්‍රමසිංහ මැතිතුමා අය කරපු මං ගණන් අතර බැලුවා මම විශ්වාස කරනවා මං හරි කියලා ඒ ඍජු බදු ප්‍රමාණය එයාගේ කාලේ 128යි වක්‍ර බදු 172යි අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාගේ කාලේ ඍජු බදු 125යි වක්‍ර බදු 175යි මං හිතන හැටියට ඒ නිසා ඒකන බලන්නේ වැට් වලින් තමයි තව තව ඒ අය කිරීම වැඩි වෙලා තියෙන්නේ එතකොට මේක ඍජු බදු ගෙවිය යුතු අයගෙන් හරි බද්දක් අය කරලා තියෙනවද නැද්ද කියන ප්‍රශ්නය මතුවෙනවා තවත් දුරටත් බලනකොට මේක එක පැත්තකින් බලනකොට ජනතා විමුක්ති පෙරමුණ තමන්ව ගෙන බලයට ගෙනාපු අයව අමතක කරලා තියෙනවා කියන එක තමයි මගේ විශ්වාසය අපේ විශ්වාසය ආර්ථික පීඩනයට පත් වෙච්ච ජනතාවට තව එකක් කිව්වා ජනාධිපතිතුමා දිගටම කිව්වා ආහාරවලට බත් වැට් බද්ද අය කරන්න ඒක නිදහස් කරනවායි කියලා. හැබැයි අද ඒක තාම කරලා නැහැ. ආහාරවලට අය කරන බද්ද ඒක නිදහස් කරලා නැහැ. එතකොට ඒ කණ්ඩායම ඒ නියෝජනය කරන පිරිසට ඔබ කරන්න ඕනේ ටික කරලා නැහැ. හැබැයි අනිත් පැත්තෙන් මේ ඍජු බදු වැඩි කරලා නැත්තේ ඇයි? මේ නෙට් එක ඇතුළත මේ නෙට් එක ව්‍යාප්ත කරන්න නම් ආණ්ඩුවට හයිය තියෙන්න ඕනේ. ආදායම් බදු දෙපාර්තමේන්තුවේ රැමිස් මෘදුකාංග පද්ධතිය වැඩ කරන්නේ නැහැ හරියට. ඕක හදනකම් යන්න බෑ. හැබැයි මේ අයවැය කියලා නැහැ. මේක මොකද්ද තියෙන පස්සේ වැඩ පිළිවෙල මේකයි මේක හදලා මේක ඩිජිටලයිස් කරනවා. ඩිජිටලයිසින් ගැන කතා කරුවට IRDA එකේ තියෙන ප්‍රශ්නය මේ බදු දැල ව්‍යාප්ත කිරීම සඳහා ප්‍රායෝගික වැඩ පිළිවෙලක් අයවැය කියලා නැහැ. ඔබතුමන්ලා දන්නවා. දැන් ඊයේ හර්ෂඩි සිල්වා මැතිතුමා ප්‍රකාශ කරලා පෙන්නලා දුන්නා කැසිනෝ එකට රෙගුලේට් කරන්න තාම රෙගුලේටර් කෙනෙක් නැහැ. ඒතකොට කැසිනෝ වලින් ගන්න ඕනේ බද්ද ගන්නෙ නැහැ. සිගරට් වලින් ගන්න ඕනේ බද්ද ගන්නෙ නැහැ. ලොකු මිනිස්සුන්ගෙන් ගන්න ඕනේ. කළු කඩකාරයන්ගෙන් ගන්න ඕනේ බද්ද ගන්නෙ නැහැ. වෘත්තිකයන් ඉන්නවා. ටියුෂන් ගුරුවරු, වෛද්‍යවරු, නීතිඥවරු කෝටි ගාණක් හම්බ කරන තඹ සතයක් ගෙවන්නේ නැත්තේ. අපි හිතුවා ඔබතුමන්ලා ආව නම් සාධාරණයක් හිතුවේ කියලා. හැබැයි ඒක වෙලා නැහැ. ඔබ නියෝජනය කරන්නේ වෙනත් පන්තියක් බලයට ආවට පස්සේ. ඕක තමයි ප්‍රශ්නේ. තොර ඒක තමයි අපි දකින්නේ. ඒ වෙනස සිස්ටම් චේන්ජ් එක මේකයි කියලා මම හිතනවා. පැහැදිලිව ඔබට ඡන්දය දුන් ඒ තරුණ වැඩ කරන ජනතාව රාජ්‍ය සේවකයන් පෞද්ගලික අංශය විධායක ශ්‍රේණි ගෝවින් SME එකේ ඉන්න අය ඔක්කොමලව ඔබ අමතක කරලා තියෙනවා මේ අයවැය. අපි ඒකයි අපි දකින්නේ. ආර්ථික අර්බුදය තමයි ජනතා විමුක්ති පෙරමුණ බලයට ගේන්නේ. ආර්ථික අර්බුදය නිසා ඔබ බලයට එන්නේ.
ඒ ප්‍රධාන සාධකයක් වුණ ඔබතුමන්ට. අන්න කුමාර දිසානායක මැතිතුමා ඇත්තත් කිව්වා. ඒ දවස්වල කියනකොට කිව්වා මේ ගමන යන්න වෙන වැල් පාලමෙන් කියලා. වෙන විකල්පයක් නැහැ වැල් පාලමෙන්ම යන්න වෙනවා කියලා. හැබැයි මේ මාස හතර රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ වැල් පාලමේම ඇවිල්ලා JVP ඇමතිවරු මන්ත්‍රීවරු JVP නායකයෝ ටික වැල් පාලමෙන් ගොඩ ගියා. ඒක හරි. ඔයාලා ටික ගොඩ ගියා. හැබැයි අර බබාව වැල් පාලමේ තියලා අතරමං කරලා ඔයාලා ආවා. දැන් බබා වැල් පාලමේ අතෑරිය. බබාට කියනවා ඔයාලා තනියෙන් එන්න කියලා. හරි බබා කියන්නේ මේ ප්‍රශ්නේ ඔබතුමන්ට ඔබතුමන්ලාට දීපු ඡන්දදායකයෝ ඔබතුමන්ලාගේ කාදරය ඔබතුමන්ලාගේ ඔක්කොමල ටික දැන් වැල් පාලමේ තියලා ඔයාලා ගොඩ ගිහිල්ලා ඉන්නේ. දැන් මේකනේ ප්‍රශ්නේ. දැන් මොකද කරන්නේ? ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ ඇමතිවරු වැල් පාලමින් ගොඩ ගිහිල්ලා ඇවිල්ලා ඉන්නවනේ. දැන් ඒ දවස්වල කලිසම කමිස ගන්න යාළුව දෙනවා කිව්වා. ඒවා ටිකත් යාළුව තමයි දෙනවා කිව්වා. හැබැයි දැන් යාළුවන් ටිකත් ගොඩ ගිහිල්ලා වගේ මට පේනවා. මොකද ඒ දවස්වල කලිසමයි කමිසේනේ ගන්නේ. දැන් ඉතින් ටයිකෝට් අරන් දෙනවා. දැන් අපිට පේන දැන් මේ ඇමතිවරු ඔක්කොමලා ඉන්න ටයිකෝට් ගහගෙන. ඉතින් යාළුවත් දැන් ගොඩ ගිහිල්ලා. ඔයාලත් ගොඩ ගිහිල්ලා. හැබැයි අර කට්ටිය ගොඩ ගිහිල්ලා නැහැ. ඒගොල්ලෝ දැන් අර වැල් පාලමේ හිල් වෙච්ච යට ඇඳුමක් නැතුව තමයි ඉන්නේ. දැන් ඒක තමයි ඔබතුමන්ට මේ අයවැයේදී ආමන්ත්‍රණය කරලා නැත්තේ. ගරු මම දැක්කා ගරු කතානායකතුමනි, අපේ රටේ මිනිස්සු මුලා කරන්න හරි ලේසි. දැන් බලන්න මේ බටහිර ලෝකයේ තියෙන සංකල්පය මදර්ස් ඩේ කියලා, මව්වරුන්ගේ දිනේ. ඒගොල්ලන්ගේ රටේ මදර්ස් ඩේ කියන්නේ ඒගොල්ලන්ගේ අම්මලව දාන අනාථ මඩමක අවුරුද්දකට සැරයක් කරන අම්මා බලන්න. එතකොට ඒ දවසේ මදර්ස් ඩේ කියලා තෑගි භෝග අරගෙන කාඩ් එකක් දීලා එනවා. දැන් අපේ මිනිස්සුත් ඒක දැකලා මෙහෙත් මදර්ස් ඩේ එකක් දැම්මා මව්වරුන්ගේ දිනේ කියලා. අපේ අම්මලා හැමදාම අපි දකිනවා. අපේ ළමයි ඉස්කෝලේ යනකොට ළමයි අම්මගේ කකුල් දෙක අල්ලලා වැඳලා යන්නේ. හැමදාම අපිට මදර්ස් ඩේ. මොන මදර්ස් ඩේද? හැබැයි ඕක බහුජාතික සමාගම් කෝටි ගාන හම්බ කරන ව්‍යාපාරයක්. ඉතින් මිනිස්සු කාඩ් ගන්නවා, මේ බඩු ගන්නවා, ගිෆ්ට් ගන්නවා. දැන් ඒක මදිවට තවත් එකක් තියෙනවා, වැලන්ටයින්ස් ඩේ කියලා. වැලන්ටයින්ස් ඩේ එකේ දැක්ක පෙම්වතුන් ආදරවන්තියන්ගේ දිනේ කියලා අපේ ළමයි මෙහෙ වැලන්ටයින්ස් ඩේ එක සමරනවා. ඒකත් අර බහුජාතික සමාගම් කෝටි ගානක් එකෙන් උපය ගන්නවා. හරි. එතකොට හැබැයි ඒගොල්ලන්ගේ ඇහුවා නම් කවුද වැලන්ටයින් කියලා? වැලන්ටයින් කවුද කියලා කවුරුත් දන්නේ නැහැ. වැලන්ටයින් කියන්නේ ඉටලි වල හිටපු තාපසේ. එතකොට ඒ වැලන්ටයින් ඩේ එක තමයි අපි සමරන්නේ මේ. හරි, මේ හරි වැඩේ. හැබැයි එදා JVP වේදිකාවේ මේ රටේ අන්න කුමාර දිසානායක මහතා රටේ වැලන්ටයින් වුණා. ජනාධිපතිතුමා රටේ වැලන්ටයින් වුණා. මොකද ඡන්දෙට කලින් ඔක්කොම වැලන්ටයින්. හැබැයි අන්න කුමාර දිසානායක මහතා ඡන්දෙට කලින් වැලන්ටයින් වුණා. දැන් ඡන්දෙට පස්සේ අන්න කුමාර දිසානායක මහත්තයා IMF එකේ වැලන්ටයින් වෙලා තියෙනවා. එදා ජනතාවගේ වැලන්ටයින්, අද IMF එකේ වැලන්ටයින්. මොකද හර්ෂදි සිල්ල මහත්තයා ඊයේ කියපු විදිහට අර බ්‍රාවෝ කියලා ක්‍රිස්ටිනා, කවුද ක්‍රිස්ටිනා ජෝජිවා, දැන් මෙතුමා ගැන තමයි කතා කරන්නේ වැලන්ටයින් වගේ. දැන් ඒක තමයි වෙලා තියෙන සිස්ටම් චේන්ජ් එක. සිස්ටම් චේන්ජ් එක ජනතාවගේ වැලන්ටයින්, IMF එකේ වැලන්ටයින් වෙලා. මේක ලස්සනයි, බොහොම ලස්සනයි. මං කියන්නේ හර්ෂදත් තියෙන ඔය චාන්ස් එක. මේ රටේ තරුණ තරුණියන් මේ අනුර කුමාර දිසානායක මහත්තයා දැක්කම වශී වුණා. ඒ දවස්වල වශී වුණා, ප්‍රීතියෙන් කුල්මත් වුණා. මොකද එතුමා එච්චර ලස්සනට කතා කරා. අර මං කිව්වේ ඒ හදවත් ටික අල්ලගත්තා. ඒ දවස්වල ඒතුමා ඩබල් පොකට් කමිසයක් දාගෙන යනකොට දාගෙන එනකොට ඩබල් පොකට් අනුර කියලා කිව්වේ. ඒකට එච්චර ආසා හිටුණා ඩබල් පොකට් අනුර. හැබැයි දැන් වෙනස් වෙලා. එදා කිව්වේ ඩබල් පොකට් අනුර කියලා, දැන් කියනවා පික් පොකට් අනුර කියලා. මොකද ඒකලගේ ඡන්ද පික් පොකට් කරා කියලා කියනවා. ඒකල කියනවා අපි ඡන්ද පික් පොකට් කරා, දැන් අපි යහපු අපිට කියපු දේවල් කරන්නේ නැහැ කියලා. ඒක තමයි ප්‍රශ්නේ. එතකොට මේ අයවැයෙන් ඔයාලා ඒක ආමන්ත්‍රණය කරන්න ෆේල් වෙලා තියෙනවා කියන එක තමයි අපේ හැඟීම. ගරු කතානායකතුමනි, මම ඒ නිසා මම තව වැඩිදුරටත් කතා කරන්න මම කතාව අවසන් කරනවා. මම සින්දුවක්, ජනප්‍රිය සින්දුවක පද දෙකක් කියන්න කැමතියි. මට හොඳට සින්දු කියන්න බෑ, හැබැයි මේ පද දෙක කියන්න. පැතුම් අගම් පොදු රචනය කරපු, තසු නෝපාත ගානය කරපු කල දසාව කියන ගීතය. මේක ගැලපෙනවා ගරු කතානායකතුමනි JVP නායකයන්ට සහ 156 දෙනෙක් මේ මන්ත්‍රීවරුන්ට උදේසව. හරි. ඒකටත් කැලලක් තියෙනවා. 156ට ගැලපෙන උදේ සවස මේක සීපත් කරගන්න. ඔබතුමන්ලගේ අර අවුරුදු 60ක්ම ජේවිපී වෙනෙන් පරිත්‍යාග කරපු කාඩර් එක. ඔබතුමන්ලට වැඩ කරපු මිනිස්සු. ඔබතුමන්ලට මේ පාර කැපෙලා ඡන්දේ දීපු අයට මෙන්න මේ පද ටික කියනකොට මතක් වෙයි. පඩිය නැගලා උඩට යද්දි අඩිය ගැන සීතියා ගන්න. වතුර උගුරක් පවා දුන්න අය පපුව මැද්දෙන් ලියා ගන්න. මෙන්න මේක හොඳට මතක තියාගන්න. මේක මතක තියාගත්තා නම් ඔබතුමන්ට වරදින්නේ නැහැ. මම අවසන් වශයෙන් කියන්න ඕනේ, ඒ වගේම මම කියන්න ඕනේ, දැන් අපට මෙතරම් ඔබතුමන්ලා අපට පහර දීලා එක එක දේවල් කරනවා. විශේෂම සභානායකතුමාට කියන්න ඕනේ, අන්තිමේට මේ පාර්ලිමේන්තුවේ අපි විපක්ෂය. අපි අපේ කාර්යභාරය කරනවා. මේ විපක්ෂය තුළ සභානායක ඇමතිලාට අපි කියන්න ඕනේ, බලෙන් විතරක් මත් වෙන්න එපා. ඔබතුමන්ලා ඔයාලාගේ හැසිරීමත් හරියට තියෙන්න ඕනේ. මෙන්න මේ සින්දුවේ අන්තිම පදය, මොනතරම් දල ඇතෙකු වුවත් කූඹියාටත් ගරු කරන්න. මදුරෙකුටත් හැකිය මේ කය කර උඩක මිනියක් කරන්න. මේක හොඳට මතක තියාගත්තා නම් ඔබ අනාගන්නේ නැහැ. ඒ නිසා මේ වෙලාවේදී අපි විපක්ෂයක් හැටියට අපේ කාර්යභාරය ඉටු කරනවා. මේ අයවැයේදී ඔබ කතා කරපු නැති ඒ කණ්ඩායම් වෙනුවෙන් අපි අද කතා කරා. ඔබතුමන්ට ඒකට අවශ්‍ය පිළිතුර ලබා දෙයි කියලා විශ්වාස කරනවා. ස්තුතියි.